ආයුබෝවන් දුවේ පුතේ, 10 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව පාඩමක් අරගෙන අදත් මම රුහුණු ගුරුගෙදරට ආවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත රුහුණු ගුරුගෙදරට ආ මම දෙනියාය අධ්‍යාපන කලාපයේ මානව ශාස්ත්‍ර ගුරුපදේශිකා බී විජිතා රුක්මණී. 10 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව තුන්වන පාඩම වන ලෝකයේ ප්‍රධාන කෘෂිකාර්මික භූමි පරිභෝග වර්ග මාතෘකාව යටතේ වී වගාව, තිරිඟු වගාව ගැන වගේම වතු කෘෂිකර්මයේ යටතේ තේ වගාව ගැනත් දුවල පුතාලා මීට පෙර ඉගෙන ගත්තා. මම අද තුන්වන පාඩමේ අවසාන කොටස තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ වතු කෘෂිකර්මයේ යටතේ රබර් වගාවත්, සත්ත්ව පාලනයේ යටතේ ව්‍යාපාරික කිරිපට්ටි පාලනයත් කියන මාතෘකා දෙක තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දුවේ පුතේ, අපි අද මුලින්ම ලෝකේ රබර් වගාව ගැන කරුණු කිහිපයක් සලකලා බලමු. මුලින්ම රබර් ශාකය බ්‍රසීලයේ කැලෑ භෝගයක් ලෙස තමයි තිබිලා තියෙන්නේ. පසුකාලීනව අග්නිදිගාසියාතික රටවල හා අප්‍රිකානු රටවල වතු භෝගයක් ලෙස මේ රබර් වගාව ව්‍යාප්ත වුණා. මේ විදියට වතු භෝගයක් ලෙස රබර් වගාව ව්‍යාප්ත වෙන්න හේතුව තමයි දුවේ පුතේ මෝටර් රථ කර්මාන්තය දියුණු වීම. 1890 ගණන් වෙන විට යුරෝපයේ මෝටර් රථ කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති වුණා. මේ දියුණුව නිසා රබර් සඳහා වන ඉල්ලුම ඉහළ ගියා. ඒ නිසා තමයි වතු භෝගයක් ලෙස රබර් වගාව ව්‍යාප්ත වුණේ. ලෝකයේ රබර් නිෂ්පාදනයෙන් 95%ක්ම සපයන්නේ දකුණු හා අග්නිදිග ආසියාතික රටවල් විසින්. ඒ වගේම තමයි දුවේ පුතේ 20 සියවස වන විට රබර් සඳහා වන ඉල්ලුම දෙවනි උනේ තේවලට විතරයි. හොඳයි, එහෙනම් අපි බලමු ලෝකයේ රබර් වගා කරන ප්‍රධාන රටවල් මොනවද කියලා. තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව, වියට්නාමය සහ ශ්‍රී ලංකාව තමයි මේ රබර් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් වෙන්නේ. මේ රටවල් දකුණු හා අග්නිදිග ආසියානු කලාපයට අයිතිවන රටවල්. දුවල පුතාලා සිතියම් පොතක් පරිහරණය කරමින් පෙළ පොතත් ආධාර කරගෙන මේ රටවල් සිතියමක ලකුණු කරන්න. එතකොට දුවල පුතාලට පැහැදිලි වෙයි මේ රටවල් පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ රබර් වගා කරන ප්‍රධාන රටවල් පිහිටලා තියෙන්නේ දකුණු හා අග්නිදිග ආසියානු රටවල් වල බව. හොඳයි, එහෙනම් අපි දැන් බලමු මේ රබර් වගාව සඳහා අවශ්‍ය භෞතික සාධක මොනවද කියලා. අපි දන්නවා ඕනෑම වගාවක් ගත්තොත් ඒ වගාව සාර්ථක වෙන්නේ ඒ භෝගයට අවශ්‍ය භෞතික සාධක හොඳින් ලැබුණොත් තමයි. භෞතික සාධක යටතේ රබර් වගාව සඳහා උෂ්ණත්වය, වර්ෂාපතනය හා පස යන සාධක කෙසේ තිබිය යුතුදයි අපි බලමු. අපි ගත්තොත් උෂ්ණත්වය, සාමාන්‍යයෙන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක පමණ උෂ්ණත්වයක් රබර් වගාව සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේම මිලිමීටර් 2000ක පමණ වර්ෂාපතනයකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ තෙතමනය හොඳින් රඳා පවතින ලැටරයිට් හෝ කබොක් මිශ්‍ර රතුපස රබර් වගාව සඳහා වඩාත්ම යෝග්‍ය වෙනවා. හොඳයි, දැන් මගේ දුවල පුතාලා දන්නවා රබර් වගාව සඳහා උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක පමණ උෂ්ණත්වයක්, මිලිමීටර 2000ක පමණ වර්ෂාපතනයක්, ඒ වගේම තෙතමනය හොඳින් රඳා පවතින ලැටරයිට් හෝ කබොක් මිශ්‍ර රතු පස රබර් වගාව සඳහා වඩාත් යෝග්‍ය වෙනවා කියලා. ඒ වගේම තමයි දුවේ පුතේ රබර් අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගන්න කර්මාන්ත රාශියක් අපිට දකින්න පුළුවන්. ඒ වායේ රබර් ආශ්‍රිත විවිධ නිෂ්පාදන සිදු කරනු ලබනවා. අපි බලමු ඒ වගේ නිෂ්පාදනය කරන නිෂ්පාදන කිහිපයක්. ටයර් හා ටියුබ්, කාපට්, සෙල්ලම් බඩු, අත්වැසුම්, හිස්වැසුම්, පාවැසුම් නැත්නම් බූට්ස්, ඔරලෝසු පටි, සපත්තු, සෙරෙප්පු, මේ වගේ ගොඩාක් නිෂ්පාදන වලට රබර් අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරනවා. මම මේ කියපු නිෂ්පාදනවල විතරක් නෙමෙයි දුවේ පුතේ. ඔගොල්ලෝ බැලුවොත් 10 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව පෙළ පොතේ 43 වෙනි පිටුවේ 3-9 රූපය බලන්නකෝ. එහෙම බැලුවොත් මගේ දුවල පුතාලට හඳුනගන්න පුළුවන් වෙයි තවත් රබර් ආශ්‍රිත නිෂ්පාදන මොනවද කියලා. හොඳයි. එහෙනම් අපි මීළඟට බලමු රබර් වගාව හා ඒ ආශ්‍රිත විශේෂ ලක්ෂණ කිහිපයක් පිළිබඳව. දුවේ පුතේ, රබර් විශාල වතු වශයෙන් තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. රබර් වගාව විශාල වතු වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒක රබර් වගාව ආශ්‍රිත විශේෂ ලක්ෂණයක්. ඒ වගේම තමයි ශ්‍රම සූක්ෂම වගාවක් මේ රබර් වගාව. ශ්‍රම සූක්ෂමයි කියලා කියන්නේ මේ වගාව කරනකොට පැල සිටුවන්න, වගාව නඩත්තු කරන්න, කිරි කැපීම, මේ වගේ ගොඩාක් දේවල් වලට ශ්‍රමිකයන් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ රබර් වගාව ශ්‍රම සූක්ෂම කර්මාන්තයක් කියලා, නැත්නම් වගාවක් කියලා. හොඳයි, අපි තව ලක්ෂණයක් බලමු. රබර් අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරන නිෂ්පාදන කර්මාන්ත රසක් තිබීම නිසා අමුද්‍රව්‍යයක් ලෙස රබර් වලට ඇති ඉල්ලුම වැඩි. දැන් මීට කලින් මන් දුවල පුතාලට කිව්වනේ රබර් අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන නිෂ්පාදන ගැන. එතකොට මේ වගේ ගොඩාක් නිෂ්පාදන කර්මාන්ත රසක් තිබීම නිසා මේ අමුද්‍රව්‍යයක් ලෙස රබර් වලට ඇති ඉල්ලුම වැඩි. ඒකත් මේ රබර් වගාව ආශ්‍රිත විශේෂ ලක්ෂණයක් වෙනවා. ඒ වගේම තමයි රබර් වගා කරන සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට මේ මගින් විශාල දායකත්වයක් ලැබෙනවා. ඒ වගේම රබර් වගාව ආශ්‍රිත අපට නව ප්‍රවණතා හඳුනා ගන්නත් පුළුවන්. අපි බලමු ඒ මොනවද කියලා. දැන් මන් දුවල පුතාලට කිව්වා මූලික වශයෙන් ශ්‍රම සූක්ෂම කර්මාන්තයක් තමයි රබර් වගාව කියලා කියන්නේ කියලා. නමුත් මෑත කාලීනව නව තාක්ෂණික උපක්‍රම භාවිතා කිරීම දකින්න පුළුවන්. ඒක රබර් වගාව ආශ්‍රිත නව ප්‍රවණතාවයක්. අපි උදාහරණ විදියට ගත්තොතින් කිරි කැපීම සඳහා නව උපකරණ හඳුන්වා දීම, කිරි එකතු කිරීම සඳහා නව තාක්ෂණය භාවිත කිරීම, ඒ වගේම වැසි ආවරණ භාවිතයත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ රබර් වගා කරන රටවල් අමුද්‍රව්‍ය අපනයනය කිරීමත් සමගම දේශීය වශයෙන් නිමි භාණ්ඩ නිෂ්පාදනයටත් යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ රබර් වගා කරපු බොහෝ රටවල් මුල් කාලයේ කරේ රබර් අපනයනය කිරීම විතරයි අමුද්‍රව්‍යයක් විදියට. නමුත් මෑත කාලීනව දේශීය වශයෙන් කර්මාන්ත ආරම්භ කරන්නත් මේ රටවල් යොමු වෙලා තියෙනවා. අපි උදාහරණයක් විදියට ගත්තොතින් ශ්‍රී ලංකාවේ දැන් ටයර් සහ ටියුබ් නිෂ්පාදනය කිරීම දක්වන්න පුළුවන්. ඒ වගේම රබර් කර්මාන්තය ආශ්‍රිතව ගැටලුවක් ලෙස අපිට ගන්න පුළුවන් කෘතිම රබර් වලින් එල්ලවන තරංගය නිසා ස්වාභාවික රබර් වලට වෙළඳපළ ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. වර්තමානයේ කෘතිම රබර් නිෂ්පාදනය කරනවා විවිධ රටවල් විසින්. ඒක නිසා මේවත් එක තරඟ කරන්න වෙනවා මේ ස්වාභාවික රබර් නිෂ්පාදනය කරන රටවලට. හොඳයි, එහෙනම් දුවේ පුතේ, අපි රබර් වගාව ගැන, අපි රබර් වගාව ව්‍යාප්ත වුණේ කොහොමද, ඒ රබර් වගාව ව්‍යාප්ත වෙලා තියෙන රටවල් මොනවද, ඒ වගේම ඒ රබර් වගාව ආශ්‍රිතව විශේෂ ලක්ෂණ මොනවද, ඒ ලක්ෂණ යටතේ විශේෂ ලක්ෂණ මොනවද, නව ප්‍රවණතා මොනවද, ඒ ආශ්‍රිත ගැටලු මොනවද කියලා අපි සාකච්ඡා කරා. එහෙනම් අපි මීළඟට සලකලා බලමු ලෝකයේ ප්‍රධාන කෘෂිකාර්මික භූමි පරිභෝග වර්ගයක් ලෙස සත්ව පාලනය පිළිබඳව. සත්ව පාලනය කියන්නේ ලෝකයේ පැරණිම භූමි පරිභෝග ක්‍රමයක්. සත්ව පාලනය කිරීමේ අරමුණු දෙකක් අපට හඳුනගන්න පුළුවන්. අපි බලමු දුවේ පුතේ මොනවද කියලා. ආහාර හා පාන වර්ග ලබා ගැනීම. මෙතනදී ආහාරවල වශයෙන් බිත්තර, කිරි, මස් ආදිය දක්වන්න පුළුවන්. ඊළඟට පාන වර්ග, දියර කිරි, කල් කිරි ආදී පාන වර්ග. ඒ වගේම තමයි කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීමටත් මේ සත්ත්ව පාලනයේ අරමුණක් වෙනවා. උදාහරණ විදියට හම්, ලොම්, අස්ති ආදිය ලබාගෙන කර්මාන්ත ව්‍යාප්ත වෙලා තියෙනවා. හොඳයි, අපි මීළඟට බලමු මේ සත්ත්ව පාලනය යටතේ ඇති කරන ලබන සතුන් වර්ග මොනවද කියලා. ගවයන්, බැටළුවන්, එළුවන්, ඌරන්, කුකුලන් ආදී සතුන් තමයි මේ යටතේ ඇති කරන්නේ. සත්ත්ව පාලනයේ විවිධ ප්‍රභේද තිබුණත් 10 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අදාළ වෙන්නේ දුවේ පුතේ ව්‍යාපාරික කිරිපට්ටි පාලනය පමණක් වන නිසා අපි තවදුරටත් ව්‍යාපාරික කිරිපට්ටි පාලනය පිළිබඳව කරුණු හොයලා බලමු. ව්‍යාපාරික කිරිපට්ටි පාලනය කියලා කියන්නේ කිරි ලබා ගැනීම සඳහා දෙනුන් නැති කිරීම. ලෝක ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතා සපුරන ප්‍රධාන ආහාරයක් ලෙස කිරි වැදගත් වෙනවා. ව්‍යාපාරික මට්ටමින් කිරි නිපදවන රටවල් විසින් කිරි ආශ්‍රිත විවිධ නිෂ්පාදන කරනවා. අපි බලමු මොනවද කියලා ඒ නිෂ්පාදන. දියර කිරි. ඒ වගේම කිරි ආශ්‍රිත විවිධ නිෂ්පාදන. අපි උදාහරණ විදියට ගත්තොතින් චීස්, බටර්, එළැඟි තෙල්, අයිස්ක්‍රීම්, යෝගට්, කල් කිරි, කිරිපිටි ආදී විවිධ නිෂ්පාදන දැක ගන්න පුළුවන්. ඒ වගේම අපි බලන්න ඕන දුවේ පුතේ මේ කිරිපට්ටි පාලනය ව්‍යාප්ත වෙලා තියෙන්නේ කුමන ප්‍රදේශවලද කියලා. කිරිපට්ටි පාලනය ලෝකේ බොහෝ රටවල් වල ව්‍යාප්ත වෙලා තිබුණත් ඒක ව්‍යාපාරික මට්ටමින් ව්‍යාප්ත වෙලා තියෙන්නේ සෞම්‍ය කලාපීය ප්‍රදේශවල. ඒ ප්‍රදේශවල තියෙන සිසිල් දේශගුණය මේ සඳහා බලපාලා තියෙනවා. ඒ වගේම තමයි තෘණභූමි වශයෙන් යොදා ගන්න පුළුවන් ආන්තික බිම්වල තමයි විශාල ලෙස කිරිපට්ටි පාලනය ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මේ ආන්තික බිම් වෙනත් වගාවන්, ඒ කියන්නේ සෞම්‍ය කලාපීය ප්‍රදේශවල ව්‍යාප්ත වෙලා තියෙන තිරිඟු වගේ ධාන්‍ය වර්ග වගා කරන්න සුදුසු ප්‍රදේශ නෙමෙයි. ඒක නිසා මේ තෘණ වගාව සඳහා මේ ආන්තික බිම් පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා සිසිල් දේශගුණයක් සහිත ආන්තික බිම් වල තමයි මේ ව්‍යාපාරික කිරිපට්ටි පාලනය කරගෙන යනු ලබන්නේ. ලෝකයේ කිරිපට්ටි පාලනය කිරීම සඳහා අවශ්‍ය සාධක. භෞතික හා මානව සාධක. අපි බලමු මොනවද ඒ සාධක කියලා. ප්‍රධාන වශයෙන් තෘණබිම්වල ව්‍යාප්තිය. මොකද සත්වයින්ගේ ආහාර සඳහා තෘණබිම් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ජල පහසුව. ජල පහසුව හොඳටම තියෙන්න ඕන මේ ව්‍යාපාරික සත්ත්ව පාලනය කරන ප්‍රදේශවල. ඒ වගේම තමයි පුහුණු ශ්‍රමය, නව තාක්ෂණය සහ වෙළඳපළ. මෙන්න මේ කියන භෞතික හා මානුෂික සාධක නිසා ඒවා ව්‍යාප්ත වෙලා තියෙන නිසා ඒ රටවල ව්‍යාපාරික කිරිපත්ටි පාලනය දියුණු වෙලා තියෙනවා. මොනවද සාධක පුතේ දුවේ? තෘණබිම්වල ව්‍යාප්තිය, ජල පහසුව, පුහුණු ශ්‍රමය, නව තාක්ෂණය සහ වෙළඳපළ. හොඳයි, දැන් අපි දන්නවා ව්‍යාපාරික කිරිපත්ටි පාලනය සඳහා අවශ්‍ය වන සාධක මොනවද කියලා. ඒ වගේම තමයි දුවේ පුතේ අපි දැනගන්න ඕන මේ ව්‍යාපාරික මට්ටමින් කිරිපත්ටි පාලනය කරන රටවල් මොනවද කියලා. අපි බලමු නේද රටවල් මොනවද කියලා. ඉන්දියාව, බ්‍රසීලය, චීනය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මෙක්සිකෝව, රුසියාව, පාකිස්තානය, ආජන්ටිනාව, ඩෙන්මාර්කය සහ ඇමරිකා එක්සත් ජනපදය තමයි මේ ව්‍යාපාරික මට්ටමින් මේ කටයුත්ත කරගෙන යන්නේ. නැත්නම් ව්‍යාපාරික මට්ටමින් කිරිපත්ටි පාලනය කරගෙන යන්නේ මම මෙන්න මේ කියපු රටවල් වල. එතකොට මගේ දුවල පුතාලට ඔන්න දැන් වැඩක් තියෙනවා. මොකද්ද? ලෝක සිතියම් පොතක් පරිහරණය කරමින් මෙන්න මේ රටවල් වල ව්‍යාප්තිය ලෝක සිතියමක ලකුණු කරන්න ඕන. දුවල පුතාලට පුළුවන් ඒ සඳහා පෙළ පොතත් ආධාර කරගන්න. මේ රටවල් ලෝක සිතියමක හඳුනා ගැනීම ඉතා වැදගත්. ඒ නිසා දුවල පුතාලා මේ රටවල් හඳුනාගෙන ලෝක සිතියමක ලකුණු කළා නම් කරන්න. හොඳයි, අපි මීළඟට බලමු ලෝකයේ ව්‍යාපාරික කිරිපත්ටි පාලනය හා සම්බන්ධ විශේෂ ලක්ෂණ කීපයක් පිළිබඳව. අපි ගත්තොත් ඕනෑම වගාවකට, ඕනෑම කර්මාන්තයකට පොදු වූ ලක්ෂණ තියෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාරික කිරිපත්ටි පාලනයටත් විශේෂ ලක්ෂණ හඳුනගන්න පුළුවන්. අපි බලමු ඒ මොනවද කියලා. ලෝකයේ සංවර්ධිත රටවල් ව්‍යාපාරික කිරිපත්ටි පාලනයේ ප්‍රමුඛත්වය ලබාගෙන සිටීම. ලෝකයේ සංවර්ධිත රටවල් තමයි දුවේ පුතේ ව්‍යාපාරික කිරිපත්ටි පාලනයේ ප්‍රමුඛත්වය ලබාගෙන තියෙන්නේ. ඒ වගේම කිරියාශ්‍රිත වෙළඳපළ සංවර්ධිත රටවල් විසින් තමයි පාලනය කරන්නේ. මගේ දුවල පුතාලා දන්නවා දැන් ලංකාවේ කිරිපිටි නිෂ්පාදනය අපට අවශ්‍ය තරම් කෙරෙන්නේ නැහැ. ඒක නිසා පිටරටවල් වලින් ආනයනය කරමින් තමයි ලංකාවේ ඒව පරිභෝජනය කරන්නේ. අපි දන්නවා කාලෙන් කාලෙට ඒවායේ මිල කොහොමද ඉහළ යන්නේ කියලා. එතකොට මෙන්න මේ කිරියාශ්‍රිත වෙළඳපළ සංවර්ධිත රටවල් විසින් පාලනය කිරීම නිසා තමයි එහෙම වෙන්නේ. ඒ වගේම තමයි දුවේ පුතේ කිරි ලබා ගැනීම, කිරි ප්‍රවාහණය, ගබඩා කිරීම, ඒ වගේම තමයි ගන්නා කිරි ප්‍රමාණය වැඩි කිරීමටත් දියුණු ශිල්පීය ක්‍රම භාවිතා කරනවා. අපි ගත්තොතින් කිරි දෙනුන්ට හෝමෝන එන්නත් කිරීම. ඒ තුළින් බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලොන්ගෙන් ලබා ගන්න කිරි ප්‍රමාණය වැඩි කර ගැනීම. ඒ වගේම තමයි ජාන තාක්ෂණය මගින් වැඩියෙන් කිරි ලබාගත හැකි දෙනුන් බෝ කිරීම. ඒ වගේම තමයි දුවේ පුතේ දියර කිරි හා කිරියාශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය වැඩිවීම. ඊළඟ කරුණ තමයි බහුජාතික සමාගම් මේ කර්මාන්තයේ ප්‍රමුඛ වීම. බහුජාතික සමාගම් විසින් තමයි මේ ව්‍යාපාරික කිරිපට්ටි පාලනය කරගෙන යන්නේ. ඒ වගේම තමයි කිරිගවයන් නිදැල්ලේ තන කැවීමට වඩා මඩු කූඩාරම්වල රඳවලා සත්වාහාර සැපයීම මගින් පෝෂණය ප්‍රචලිත කිරීම. මෙන්න මේ කියපු කරුණු තමයි දුවේ පුතේ ව්‍යාපාරික කිරිපට්ටි පාලනයේ විශේෂ ලක්ෂණ වෙන්නේ. එහෙනම් මගේ දුවල පුතාලත් එක්ක මම අද කතා කරේ වතු කෘෂිකර්මයේ යටතේ රබර් වගාවත්, සත්ත්ව පාලනයේ යටතේ ව්‍යාපාරික කිරිපට්ටි පාලනයත්. එතකොට මේ ආශ්‍රයෙන් දුවල පුතාලට රුහුණු ගුරු ගෙදරින් පැවරුම් ලබා දීලා තියෙනවා. මේ පාඩම් වලට සම්බන්ධ වෙලා මගේ දුවල පුතාලා ඒ පැවරුම් වලටත් පිළිතුරු ලියන්න උත්සාහ කරන්න. ඒ තුලින් දැනුමක් ලබා ගන්න පුළුවන් වේවි. හොඳයි දුවේ පුතේ, එහෙනම් මම අද මෙතනින් මේ තුන්වෙනි පාඩම අවසන් කරනවා. මගේ දුවල පුතාලට ආයුබෝවන්.